නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය අපගේ නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍ධර්මයේ බිඳක් ශ්‍රවණය කරන්න. එනිසා පින්වත් පිරිසට මුලින්ම මතක් කරනවා තමන්ගේ හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඉතාමත්ම උවමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. ඇයි පින්වතුනි එච්චර උවමනාවක් උත්සාහයක් යොදලා උවමනාවෙන් අපි ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ? පින්වතුනි අතීතේ මේ ලෝක ධාතුව තුළ ඕනතරම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න ඇති. අපිත් කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න ඇති. ඒත් එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා තාම අපිට මේ සසර දුක අවසන් කරගන්න බැරි වුණා. පින්වතුනි මනාකොට ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා කියන්නේ මේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ඒ මේ අත දුවන සංසාර දුක්ඛය අවසන් කරන්නට පුළුවන් නියම මාර්ග උපදේශයේ තියෙන්නේ මේ සද්ධර්මයේ තුලයි. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට කවදාවත්ම ඒ දුකින් ඈතර වෙන මාවත ලැබෙන්නේ නැහැ. මොකක් නිසාද? ලෝකය කියන්නේ දුක. ලෝකයේ ඇතුලේ යම්තාක් දේ ඇද්ද සියල්ලම දුක ඇතුලේ තියෙන්නේ. දුක ඇතුලේ දුකෙන් මිදෙන මාවතක් තියෙන්න විදිහක් නැහැ. එතකොට ඒ දුකෙන් මිදෙන මාවත ලෝක කිසිම කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නැතුව අවබෝධ කරගෙන හොයාගෙන හෙලිපෙහෙලි කරගෙන මේ දුක්සහගත ලෝකෙන් එළියට යම් කෙනෙක් යන්නේ නම් පින්වතුනි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලයි පසේ බුදුරජාණන් වහන්සේලයි විතරයි. එයිට මෙහා භාවනා කරනකොට වේවා විශ්වයෙන් පහළ වෙලා වේවා මොන විදිහටවත් කෙනෙකුට නිවන් මඟ ලැබෙන්න විදියක් නැහැ. ඒිට මෙහා හැම කෙනෙක්ම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය භාග්‍යවතුන් වහන්සේ හමු වේදීම හෝ ඒ භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කරමින් ඒ පෙළදහම පවත්වන්නා වූ දේශනා කරන්නා වූ යම්කිසි කෙනෙකුගෙන්ම අහලම තමයි දුක් නිවා ගන්න මාවත උපදවා ගන්න තියෙන්නේ හදා ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසායි මනාකොට ධර්මය ශ්‍රවණයකට යුක්තේ කියන්නේ දුක් විඳින ලෝකයට මේ ධර්මයෙන් විවර කළ විවෘත කළ බෙදල නොගැඹුරු කළ පෙන්නනවා තම තමන්ගේ ජීවිතයේ යම් දුකක් තියෙනවා නම් ඒ දුක ඇති වුනේ මෙන්න මේ හේතුව මෙන්න මේ වරද නිසායි මෙන්න මේ හේතුව මෙන්න මේ වරද නැති වුනොත් මේ සියලුම දුක් දුම්නසුලින් තමන් නිදහස් වෙනවා ඒ නිසා දුකට අකමැති දුකෙන් මිදීමට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ විදිහට ජීවිතය තුළ පිළිපදින්ට කියන උපදේශය ලැබෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයෙන් දුක දුක ඇතිවීම නැතිවීම නැති කරගන්න මාර්ගය ගැන අසා දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ තමන් තුලින් වැඩපිළිවෙලක් හම්බ වෙන්නේ ඊට පස්සේ. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඔබට ලැබෙනවා. මෙන්න මේක තමයි දුක කියන්නේ. දුක ඇතිවිලා තියෙන්නේ මෙහෙමයි. දුක නැති වෙන්නේ මෙහෙමයි නැති කරන වැඩපිළිවෙල මෙන්න මේකයි කියලා දැනුමක් දැක්මක් අසා දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඔබටම ඔබ කෙරෙහිම වගකීමක් පාර වෙනවා. එහෙනම් මේ පෙන්වපු විදිහට දුක කියන එක අවබෝධ කරගන්නත් ඕනේ. දුක ඇති වෙන හේතුව අයින් කරන්නටත් ඕනේ. ඒ හේතුව අයින් කළා දුක් නැති බව සාක්ෂාත් කරගන්නටත් ඕනේ. ඒ නිසා මෙන්න මේ විදිහට මම කටයුතු කරනවා කියලා වැඩ පිළිවෙලක් ආරම්භ වෙන්නේ තමන් තුළ ඊට පස්සේ. එහෙම කරන කෙනාට මරණයෙන් පස්සේ නෙමෙයි පින්වතුනි මේ ජීවිතයේදීම මම දුක අවබෝධ කරගත්තා. ඒ දුක ඇති කිරීමට හේතු වෙන යම් තණ්හාවක් තිබුණා නම් ඒ තණ්හාව ඒ හේතුව මාතුලින් ගෙවිලා ගිහිල්ලා යම් දුකක් තිබුණා නම් ඒ සියලු දුකෙන්ම මම නිදහස් වුණා. මතු ආයේ ඉපදීමක් නැහැ කියන ප්‍රත්‍යක්ෂ ඥානෙ තමන් කෙරෙහිම පහළ වෙනවා උපදිනවා. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ඉස්සෙල්ලාම සුතමේ ඥානය අසා දැනගත්තා වූ නුවණක් ඇති කෙනා තමයි ප්‍රතිපදාව කියන එක තමන් තුළින් ගොඩනැගෙන්නේ. චතුරාර්ය සත්‍ය ඕන්නේ පැත්තකින් තබමු අපි පොඩ්ඩක් ලෝකේ අරමුණක් ගන්න. ඔගොල්ලෝ කවදාවත් නොදන්න නොදැක්ක ස්ථානයක් තියෙනං ඒක දැනුමක් දැක්මක් ඕගොල්ලන්ට ඇති වෙන්නේ තව කාගෙන්වත් තොරව. අපි කියමු ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට අහන්න හම්බ වෙනවා අනුරාධපුරයේ කියලා එකක් තියෙයි. අපි කියමු කවදාවත් ඕගොල්ලෝ ගිහිල්ලා නැහැ. ඉස්සෙල්ලාම අහගන්න වෙනවා අනුරාධපුරයේ කියලා තියෙයි. එතන බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා වැඩ ඉන්න ස්වර්ණමාලිකාවේ චෛත්‍යයක් තියෙයි. ඒ වගේම මහ විශාල විහෙර විහාර නටබුන් තියෙනවා. හැබැයිම ලස්සනයි කියලා ඉස්සෙල්ල තැනක් ඕනම කෙනෙකුට මෙන්න මේ විදිහට ගිහිල්ලා එතෙන්ට යා හැකි කියලා තැනයි යන මාර්ගය ඉස්සෙල්ල ඕගලන්ට අහගත්තොත් ඊට පස්සේ තමන් තුලින් එහෙම අහගත්තත් ඕගොල්ලන්ට ඒක දකින්න පුළුවන්ද? බෑ. ඊට පස්සේ තමන් තුලින් වැඩපිළිවෙලක් තියෙ මොකද? අහගත්ත තැනට යන්නට ඕනේ නම් අහගත්ත පාර ඔස්සේම ඕගොල්ලෝ ගියෝ. යනකොට යන වාහනේ මත කාලය තීරණය වෙනවා. ගුවනින්ද යන්නේ, දුම්රියකින්ද යන්නේ, බස් එකකින්ද යන්නේ, කාර් එකකින්ද යන්නේ, බයිසිකලයකින්ද යන්නේ, පයින්ද යන්නේ කියලා පයින් යන කෙනත් හැබැයි යනවා. ඒ මත අරමුණ කරලා ළඟා වෙන්න පුළුවන්. ඒ මාර්ගය වරද්දන් නැතුව ගියොත් මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේදීම ඕගොල්ලන්ට ඒ ස්ථානයට ගිහිල්ලා දැක බලාගෙන වන්දනා කළ හැකි. යම් කෙනෙක්ගේ පාරක් තැනක් අහගත්තනම් එතෙන්ට පාරක් අහගත්තනම් ඒ පාරේ මං ආවා, මං එතෙන්ට දැන් පැමුණා කියන නුවණ කෙළඹ සිටිනු එතෙන්ට පැමිණීමත් එක්කම. ඒතොර දැන් ක්‍රම තුනක් තිබුණා. ඉස්සෙල්ලා කෙනෙක්ගෙන් තැනයි පාරයි අහගන්න ඕනේ වුණා. ඊට පස්සේ දෙවනුවට අහගත්ත තැනට අහගත්ත පාරේ තමන් ගියා. තුන්වෙනි කරුණ සම්පූර්ණ වෙනකොට ඉලක්කය ඉවරයි. මොකක්ද අවශ්‍ය තැනට මම දැන් ආවා කියලා තමන් කෙරෙහිම නෝන ගැලඹ සිටිනවා. ඒ විදිහමයි කොහේවත් තියෙන දෙයක් කිව්වොත්, කොහේවත් තියෙන දෙයක් පෙන්වුවොත් නිවන කියලා ඕගොල්ලෝ පිළිගන්නේ නැති වෙයි. සැක සංක උපදින්න පුළුවන් මේකද නිවන කියන්නේ කියලා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ කොහේවත් තියෙන දෙයක් මේ පෙන්වන්නේ. තමන්ගොම පෙන්වන්නේ. ඔබට අද ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාසය කියන යම්තා දුකක් තියෙනම් කෙටියෙන් කියනවා නම් උපාදාන වශයෙන් ගත්තා වූ ස්කන්ධ පරිහරණයක පැවැත්මෙන් එන දුකක් තියෙනම් හොඳට පෙන්වුවා ඔයගොල්ලන් ඉලක්කය. මෙන්න මේ දුක් ටික ඇති උනේ මෙන්න මේ හේතුව නිසායි. මේ හේතුව නැති වෙනකොට මෙන්න මේ දුක නැති වෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම කරන්න කියලා බාහිර නිවනක් නෙමෙයි තමන් තුළම අජරාමර බව. අජර කියලා කියන්නේ ජරාවක් නැහැ. අමර කියලා කියන්නේ මරණයක් නැහැ. ජරා මරණ සංඛ්‍යාත දුක් විඳි මේ ජීවිතය ජරා මරණ දුකෙන් මිදিলা නිවිච්ච තමන්ගේ හදාගත්ත මනසක්ම තමන් කෙරෙහි දකින පෙන්නන දර්ශනයකුයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා මේ දේශනාව හොඳින් අහගෙන හිටියොත් පින්වතුනි අනන්ත සංසාරේ අපිට ජීවිතෙන් අයින් කරගන්න බැරි වෙච්ච දුක අපිට අයින් කරගත හැකි. මේ දුක අයින් කරගන්න දුකෙන් මිදෙන්න මරණයෙන් පස්සේ ආත්ම භාවයක් ලබන්න අවශ්‍ය නැහැ. කුමක් නිසාද? මරණයට කලින් මේ පංච උපාදාන ස්කන්ධ දුක් අරගෙන ආවෙත් නැති නිසා. මම එහෙම මතක් කළේ අපි කවුරුවත්ම මේ පංච උපාදාන ස්කන්ධ දුක් එහා පැත්තෙන්ද මේ පැත්තට අරගෙන ආවේ නැහැ. අපි ඒකට සාක්ෂියක් බලමු. අද පින්වුතුන් හැමෝටම සිහිගුලුත් මොනවා හරි ප්‍රශ්න කරදර තියෙනව නේද? දරුවන්ගේ වේවා, මුණුපුරන්ගේ වේවා, දෙමව්පියන්ගේ වේවා, යාළු මිත්‍රයන්ගේ වේවා, නැහැද හිත මිත්‍රයන්ගේ වේවා, යම් තාක් ඒ අයගේ ජීවිත එක්ක පැටලිලා තියෙන දුක් දුම්නස් රාශියක් ඔබට ඇති. එහෙම නැත්නම් තමන්ගේ මේ ජීවිතයේ විවාස පෙනෙන්නේ, කන ඇහෙන්නේ, අතපය වලඟු නැති තැන වේවා, යම් රෝගාබාධ වේවා, යම් තාක් ආධ්‍යාත්මික බාහිර ඔබට දුකක් තියෙනනම් හොඳට සිහි කරන්ද මේට අවුරුදු 10ක් එහා පැත්තට යන පොඩ්ඩක් පිටිපස්සට. අද මේ තියෙන දුක් ලිස්ට් එකේ දුක් කීයක් මේට අවුරුදු 10කට ඉතරලා තියෙන්නේ නැද්ද, කීයක් නැති වෙන්නේ නැද්ද? මේට අවුරුදු 10කට කලින් නැති දුක් අද එකතු වෙලා තියෙනවා කියලා පෙනේ. අද නැති නමුත් ගෙවිලා වෙනත් දුක් නම් එදා තිබිලා තියෙනවා කියලා තේරෙනවා. ඒකත් අවුරුදු 10කට ඔබට යන්න බොහෝ වසර දෙකක්. සමහර විට වැඩිහිටි අපේ අම්මලා ඉන්නවා. අද හිතනන්දවත් බැරි තරම් හිතට දුක් වෙහස එන ප්‍රශ්න රාශියක් ණය තුරුස් ගැටළු දරුවන්ගේ මුණුපුරන්ගේ. ඔගොල්ලෝ ඉස්කෝලේ යන කාලෙදී ඔය දරුවන්ගේ ප්‍රශ්න ගැටළු නිසා එන දුක් ටික තිබුණද? ඔගොල්ලෝ ඉස්කෝලේ යන කාලෙදී අද මේ තියෙන ණය තුරුස් නිසා, ස්වාමි පුරුෂයා බිරිඳ නිසා එන දුක් ටික තිබුණද? නැහැ. එහෙනම් එතන එතන ඇහැකන දිවනාසී ශරීරය කියන ආයතෙන් ටික පරිහරණය කරන කරන වටපිටාව තුළ එතන එතන දුක් එකතු කර කර දුක් විඳ විඳ පවතින පැවැත්මක් වෙලා තියෙනවා මිසක උපපත්තියෙන් අරගෙන ආපු මරණයෙන් අරගෙන යන දුකක් කොහෙවත් තිබුණා නෑ. හැබැයි දුක ඇති කරන්න පුළුවන් හේතු නැති වෙලා නැති හින්දා දුක ගේන්න පුළුවන් වටපිටාව ගෙන දුන්නා. දුක ගෙනත් දෙන්න පුළුවන් වටපිටාව අරගෙන යනවා. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ මේ ගත වෙන ජීවිතය තුලදීම බුද්ධිමත් ඕගොල්ලෝ බැලුවොත් පෙනේ ආයතන පරිහරණය තුල රැස් වෙච්ච එකතු වෙච්ච දුකක් අපි විඳින්නේ කියන එක පෙනෙනවා. ඔය කතා කරන දුක් එකක්වත් ඉපදුණු පොඩි කාලේ නොතිබුණා නම්, සමහරට තරුණ කාලේ නොතිබුණා නම්, ඉපදෙනකොට අපි ගෙනාපු දුකකින් නෙමෙයි දුක් විඳින්නේ, හදාගත්තු දුකකිනුයි කියන එක ඔබට පෙනේ. තව අවුරුදු 5-10ක් ඉස්සරහට ගියොත් මේ තියෙන දුක් ලිස්ට් එකේ ගොඩාක් දේවල් වැකිලා ගිහිල්ලා. හැබැයි ඒ වුණාට අද නැති වෙනවට වෙන වෙන ටිකක් එකතු වෙලා ඇති. ගංගක වතුර ගලන අපි අත දැම්මොත් අතේ වතුර ගෑවෙනවා. අත අහකට ගන්නකොට අතේ ගෑවිච්ච වතුර ටික පාතට ගෙහෙලා ඒ ටික යනකොටම එතෙන්ට තව වතුර ටිකක් එන නිසා හිස් බව හිඩසක් හම්බ වෙනවා. ඒ වගේ අද තියෙන දුක් ලිස්ට් එක අතහැරනකොට එතෙන්ට තව ටිකක් එන නිසා, ඒක අතහරිනකොට එතෙන්ට තව ටිකක් එන නිසා, එන වැඩ පිළිවෙලක අපි ඉන්න නිසා අපේ ජීවිතවල දුක හිස් නෑ, අඩු නෑ. ගඟක වතුර අඩු නැහැ, හිස් නැහැ, කිරිලම තියෙනවා වගේ. අපේ ජීවිතවල දුක අඩු නැහැ, හිස් නැහැ, කිරිලම තියෙයි. හැබැයි අපි දන්නවා නම් ජීවිතයක දුක උරවගන්නේ අපිමයි කියලා. මෙන්න මේ විදිහට එක කරගෙන අපි දුක් විඳින්නේ කියලා. ගොඩාක් දිනේ කැමති කැමති වෙයි දුක තමංගේ ජීවිතයේට රැස් කරගන්න නැතුව ඉන්න. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියලා කියන්නේම ওই ටික නොදන්නා කමෝමයි. අහක තියෙන දුක තමංගේ කරගෙන දුක් විඳින්නේ. ඉතින් මම මේ කරුණ ටික මතක් කළේ මම පින්වතුන්ට බෞද්ධයෙක් හැටියට, බුද්ධිමතෙක් හැටියට, නුවණැත්තෙක් හැටියට විමසිය හැකි හැකියාවක් ඇත්තෙක් හැටියට යමක් කටයුතු නම්, යමක් දැක්ක යුතු නම් අන්න එබඳු චරිතයකට සුදුසු කරුණ ටිකක් පෙන්වනවා මෙතන ඉඳලා. ඒක හොඳින් අහගන්න. මේ ටික අහගත්තොත් ඔගොල්ලන්ගේ ජීවිතේ දුක කියන එක ශේෂයක්වත් ඉතුරු නැතුව නිරුද්ධම වෙලා යනවා. ඊගාවට ඒකේ තියෙන වටිනාකම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළ නිසාවත් නෙමෙයි, තව හාමුදුරුවෝ දේශනා කළ නිසාවත් නෙමෙයි, මේක හරියට තේරුණොත් තමන්ම මේක ඇත්තයි නේද කියලා දකින්නකම හින්දම ඒ විදිහට කටයුතු කරන්නේ. මොකද ඒ දුක ගෙවෙන නුවණැත්තන් විසින් දැක්ක යුතු දර්ශනය කොමට ඕන විදිහකට කියන්න පුළුවන්. අපි එක පැත්තකින් මෙහෙම කියමු. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අකුරු අටකින් යුක්ත වචන තුනක් දේශනා කරන්නලු. මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මෙන්න මේ ලක්ෂණ තුල ත්‍රිලක්ෂණ දේශනා කරන්නේ. යම් කිසි කෙනෙකුට මෙන්න මේ ත්‍රිලක්ෂණය අවබෝධ වුණා නම් එයා මේ සියලුම දුක බුදුරජාණන් වහන්සේ පෙන්වපු දුකයි කියලා පෙන්වපු සියලුම දුක අවසන් කරපු කෙනෙක්. ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තා කියන එක තව නමක් අපි කෙටියෙන් කියන මොකද්ද? රහත්තුණා කියන, රහතන් වහන්සේ කියලා කියනවා. ත්‍රිලක්ෂණය කියන එක අපි හිතාගෙන ඉන්න තරම් ලේසිමත් නැහැ, නමුත් ගැඹුරුමත් නැහැ. ක්‍රමය තේරුම් ගන්න කෙනාට ගැඹුරු නැහැ, ක්‍රමය නොදන්න කෙනාට ලේසි නැහැ. හොඳයි, අපි බලමු මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිලක්ෂණය කොහොමද ඒක චතුරාර්ය සත්‍ය සම්බන්ධ වෙන්නේ. ත්‍රිලක්ෂණය අවබෝධ වුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් ත්‍රිලක්ෂණය අවබෝධ වෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තට එකට තව නමක් මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන එක එක නමයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට කියන තව නමක් මොකද්ද? ත්‍රිලක්ෂණය අවබෝධ වුණා කියන එක. හොඳයි, අපි ඒක අපේ ජීවිතයෙන් බලමු. දැන් මේ පින්නන වචනයක් වචනයක් ගානේ හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයට තබල ආදේශ කළා බලන්න. එහෙම නැතුව බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයක් හෝ දැන් මේ බණ කියන හාමුදුරුවන්ගේ බණ ටිකක් ඕගොල්ලෝ අහනවා නෙමෙයි මෙතන ඉඳලා. මං කතා කරන කියන මේ හැම දෙයක්ම ඕගොල්ලන්ගේ ජීවිතය තුළ උනාද වෙනවද කියලා ජීවිතයෙන් බලන්න. අවසානයේදී ඕගොල්ලන්ට කියන්න පුළුවන් එක දෙයක්. මේ දේශනාව සුදේශිතද නැද්ද? කියන්නේ බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළා තියනවද නැද්ද කියන එක දේශනාව අවසානයේදී උත්තර දුන්නේ නැහැ කි විනිශ්චය කළ හැකි. ඔබට මම ඕනනම් පොඩි උපමාවකුත් කියන්නම්. මේ දර්ශනය කියන්නේ මේ වටපිටාව කියන්නේ එකල තියෙන අවශ්‍යතාවය පෙන්වනවා. පොඩි උපමාවකුත් කියන්නම්. බණ අහනවා කියන එක හරියට සාත්‍රයක් අහන්න යනවා වගේ. ඔගොල්ලෝ සාත්‍රයක් අහන්න ගියොත් යන්නේම ගෙදර බඩු මුට්ටුවක් නැති වෙලා හරි ගෙදර මොනවා හරි කරදරයක් මොනවා හරි ප්‍රශ්නයක් ඉඳන්නේ නේද? ගිහාම අහපු සාත්‍රේ හරියටම හරි හරියටම සාත්‍රේ කියවුණා කියන දේ සාක්ෂිය මොකක්ද? සාත්‍රකාරයා ලෝකෙ කොහේ හරි දෙයක් කිව්වොත් හෝ සාත්‍රකාරයාගේ විස්තරයක් කිව්වොත් ඕගොල්ලන්ට හරි කියන්න පුළුවන්ද? බෑ. මොකද අපි දන්නේ මොනවද මෙයා කිව්වේ කියලා. නමුත් සාත්‍රකාරයා යනකොටම ඕගොල්ලෝ ගෙනම කිව්වොත් ඕගොල්ලන්ගේ ගෙදර පිහිටලා තින්නේ මේ විදිහට. දැන් කියන දේ ඕගොල්ලෝ ආදේශ කළ බලන හරි ගේ ඉස්සරහ මේ වගේ ගහක් තියෙනවා, ගහේ අත්තක් මේ විදිහට නැමිලා තියෙනවා, ඔය ගේ මේ විදිහට බිත්ති තියෙනවා, ඔයා ආවේ මෙන්න මේ නැතිවෙච්ච භාණ්ඩයක් හොයන්න, මෙන්න මේ වගේ දෙයක් හොයන්න, ඊට ඉස්සෙල්ලා මෙන්න මේ වගේ කෙනෙක් ඇවිල්ලා ගියා කියලා කියන වචනේ තමන්ගේ සිද්ධාන්තයක් කිව්වෝ ඕගොල්ලන්ට තේරෙනවද නැද්ද? සාත්‍ර කියපු කෙනා හරියට කිව්වා කියලා තේරෙනවද නැද්ද? තේරෙනවා. ඇයි? තමන්ට පෙනෙන, තමන්ට පිහිටන්න පුළුවන්, තමන්ට අදහන්න පුළුවන් තමන්ගේම දෙයක් ගැනයි කියන්නේ මිසක සාත්‍රකාරයාගේ දෙයක් කිව්වද නැහැ. ඒ වගේ ඕගොල්ලෝ යම් දවසක සුවක්ඛාතෝ භගවත ධම්මෝ බුදුරජාණන් වහන්සේ මනාකොට ධර්ම දේශනා කළා තියෙනවා කියන සාක්ෂියක් මොකද්ද? ඇහෙන වචනයක් ගන්න සාත්‍රකාරයාගෙන් ඇහෙන වචනයක් ගන්න ඕගොල්ලෝ ආදේශ කරගන්නවා තමන්ගේ සිද්ධාන්තයට මේක ගැළපෙනවද කියලා නේ. ගැළපෙනවා නම් සාත්‍රය මොකද? හරි. ගැළපෙන්නේ නැත්නම් සාත්‍රය වැරදි. දැන් මේ බණ ටිකත් එහෙමයි. මේ කියන වචනයක් ගන්න ඕගොල්ලන්ගේ ජීවිතයට ආදේශ කරගන්න ගැළපෙනවා නම් ධර්මයේ හරි මනාකොට දේශනා කරලා තියෙන්නේ. ගැළපෙන්නේ නැත්නම් සුවක්ඛාතෝ භගවත ධම්මෝ කියන ගාතාව කියන්න එපා. පිළිගන්න එපා අපිට හරිද වැරදිද කියලා. ඇයි? අපි දන්නේ අපිට සාක්ෂියක් තියෙන්න ඕන කියන දෙයි අපිට අපේ ජීවිතේ පේන්නේ නැත්නම් අපිට අදහන්න අපිට දකින්න පුළුවන් දෙයක් අපේ ජීවිතය තුළ පෙන්වෙන්නේ නැත්නම් කොහේ හරි තියෙන දෙයක් අපි කොහොමද විශ්වාස කරන්නේ? කවුරු ගැනද කියන්නේ? ඈ මෙතනින් මෙහා හැතම 10000 ගානක එහා සිද්ධියක් කිව්වොත් කවුද දන්නේ එහෙම එකක් තියෙද නැද්ද කියලා, එහෙම වෙනවද නැද්ද කියලා. නමුත් මේ දෙන් ඔබේ ජීවිතයේම ගෙනම කිව්වොත් පිළිගන්න පුළුවන් නේ. ඒ නිසා දැන් මේ කියන වචනයක් ගන්න සාත්‍රයේ ඇහෙන වචනයක් ගන්න තමන්ට ආදේශ කළා බලලායි සාත්‍රයේ හරිද වැරදිද කියලා තීරණය කළේ. ඒ වගේ බුදුදහම හරිද වැරදිද කියලා තීරණය කරන්න ඕගලන්ට බාර කරනවා අහන වචනයක් ගන්න ඕගලන්ට ආදේශ කරගන්න. ආදේශ කළාම ඒ තුලින් බුදුරජාණන් වහන්සේ දෙන්න වචනයක් ගන්න ඕගොල්ලෝ ආදේශ කළා බැලුවෝ දක්ෂව දේශනා අවසානයේදී චතුරාර්ය සත්‍ය ගැන ඒකාන්ත නිසකුණ හැකි. බුදුහාමුදුරුවෝ දේශනා කළා නිසා නෙමෙයි තමන්ට තමන්ගේ ජීවිතේ පෙන්නේ. හොඳයි. අපි බලමු එතනදී දැන් ඔය ත්‍රිලක්ෂණයමයි කියන්නේ යන්නේ චතුරාර්ය සත්‍යයි. චතුරාර්ය සත්‍යයමයි කියන්නේ යන්නේ ත්‍රිලක්ෂණය. බේරලා කියන්නම මේක. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛං අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ පියේ විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ච නලබති තම්පි දුක්ඛං සංකිතර පංචපාදානකන්ද දුක්ඛ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්න අපිට මේ ඇත්තද කියලා බලන්න. ජාතිපි දුක්ඛ ඉපදීම උපන්න මේ ජීවිතය දුක. ඒ විතරක් නෙමෙයි ඉපදීම අරමුණු කරගෙන දුක, අරමුණු උපදින බව දුක. උදාහරණයක් හැටියට අනේ අපි අපායේ උපදීද දන්නේ නැහැ, කොහේ උපදීද දන්නේ නැහැ, මොන මොන විදිහට උපදීද දන්නේ නැහැ කියලා ඕගොල්ලෝ තුල නිසක බවක් නැහැ. ඒ නිසා කෙසේද කෙසේද යන දුක් දුම්නසක්මයි තියෙන්නේ. ඕගොල්ලෝ කැමැත්තෙන් වේවා අකමැත්තෙන් වේවා, කැමති වුණත් අකමැති වුණත් ඉබේම තමන් තුල බලන්න සිතුවිලි උපදිනවා. තමන්ගේ පපුව පිච්චෙන විදිහේ, දුක ඇති වෙන විදිහේ තමන් යම් සිතුවිල්ලක් උපදිනකොට තමන්ටම වෙහෙස පිණිස පවතින සිතුවිලි උපදිනවා. අපරාධ මං එයාට එහෙම කිව්වේ, අපරාධ මං ඒක එහෙම කළේ, අපරාධ මං ඒක එහෙම නොකළේ, අපරාධ මං එහාට ගියේ, මේ වගේ තමන්වම දැවෙන තැවෙන අරමුණු උපදින්නේ නැද්ද? මේද එක්ෂණ කිපදීම. මරණයෙන් පස්සේ මොන මොන තැනක ඉපදෙන්නේ වේද දන්නේ නැහැ කියලා උපදින දුක පුතියන මේද ජාති දුක, ජරා දුක. අද මේ හැම කෙනෙක්ම සතුයි කියනවා. වයසට යෑමේ දුක, තමන්ගේ ඇස් පෙනෙන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැති බව, අතපය වළංගු නැහැ, මේ වගේ ශරීර ජරා ජීර්ණ වෙන දුකෙන් යුක්ත අය අතර. ඒ විතරක් නෙමෙයි, අම්මා තාත්තා දුව පුතා සහෝදර ඥාති හිතෛසින් මහලු වෙලා ලෙඩ වෙලා මරණයට පත්වීම නිසා එන දුක් වලින් තම තමන් යුක්තයි. ඒ වගේම අප්‍රිය අමනාප දේවල්, අප්‍රිය අමනාප පුද්ගලයෝ තමන්ගේ ජීවිතයට කැමති වුණත් අකමැති වුණත් එනවා. ඒ නිසා තින්ද වෙන දුක් තියෙනවා. ඊට පස්සේ තමන් අකමැති වුණත් තමන් ප්‍රිය දේවල් ප්‍රිය වස්තු තමන්ගෙන් අයින් වෙලා දුක එනවා. අපේ හිත පැහැරෙන සිද්ධාන්තයක් මෙන්න මේ වගේ දේවල් වලින් වෙන්නේ. ඒ වගේම හිතන බලාපොරොත්තු වෙන දේවල් වෙන්නේ නැහැ සමහර විට. ඒ නිසා දුක් එනවා. හිතන්නේ නැති බලාපොරොත්තු වෙන්නේ නැති දුක් සහගත දේවල් ලඟ වෙනවා. ඒ වගේම දැඩි වෙහෙස පීඩාකාරී බව තියේ. ඊට පස්සේ මේ ස්කන්ධ පරිහරණය අද්දපයි, කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, අන්දවන්න පළඳවන්න ඕනේ, මැසි මදුරු අවුසුලන් ස්පර්ශයන්ගෙන් පීඩා වෙනවනේ, මේ සියලුම ආකාරයේ දුක් ගොන්නක තමන් තුල තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මරණයෙන් පස්සේ නෙමෙයි, මේ දැන් මේ ජීවිතේ තමන් ගාව ඔය දුක් ටික තියෙනවද නැද්ද? තියෙනවා. ඊට පස්සේ පින්වතුන් දන්නවද ඔබ මේ දුකෙන් නොමිදුනේ, ඔබ මේ දුකට උරුම වුනේ, ඔබ මේ දුකට හිමිකාරයෙක් වුනේ කොහොමද කියලා? මේ දුකට හිමිකාරයෙක් වුනේ, දුක් විඳින්න වුනේ පංච උපාදාන කන්ද දුක්ඛ. මේ පංච උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් ගත කමයි, නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි උපාදාන වෙන කමයි, තණ්හා කරන ගතියයි ඔබට මේ දුක උරුම කරලා දුන්නේ කියලා පෙන්නනවා. මම ඒක ලියලා පෙන්නනවා. අපි කියමු මේ ඇස් ඉදිරිපිටට හැම එන හැම වස්තුවක්ම තව සත්වයෝ තව පුද්ගලයෝ කියලා ඔබ දකින කමහින්දයි මේ ආධ්‍යාත්මික ශරීරය තමන් කියලා දකින කමහින්දයි මේ සියලුම දුක් ටික තමන්ට විඳින්න උනේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ ඒක අපි පැහැදිලි කළොත් උපාදාන කියලා දැඩිව ගන්නා වූ ගති හතරක් තියෙනවා එයින් එකක් තමයි රූපං සතතු අත්තතෝ සම්මුපස්සත රූපය ආත්ම වශයෙන් පෙනෙන කම තියෙන අපේ හිතේ මම පැහැදිලි කළ දෙන්නම් ගොඩක් තව ඉස්සරහට රූපය ආත්ම වශයෙන් පෙනෙන කම තියෙන අපේ හිතේ නමුත් අපි ඇහැට පෙනෙන මේ බාහිර සියලු රූපත් සවිඥානික ආධ්‍යාත්මික මේ ශරීරයක් කියන දෙක සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගත නිසායි ඔය සියලු දුක් එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් වෙලාවක මේ සවිඥානික වස්තු විඥානයේ සහිත කයව ආධ්‍යාත්මික බාහිර මේ සියලු වස්තු සත්ව පුද්ගල ආත්ම වශයෙන් නොගත් නොදැකෝ මේ සියලුම දුකෙන් මිදෙනවා නිදහස් වෙනවා කියලා කියනවා. පෙන්නලා ඒ සඳහා මෙන්න මේ සවිඥානික වස්තුන්ගේ ඇත්ත ඇති හැටි බලන්න කියලා ප්‍රතිපදාවක් දෙනවා. ඕකෙදී මං ආපහු ප්‍රතිපදාව විතරක් කියන්නවා. අපි කෙනෙක්ගේ ශරීරයක් ගත්තොත් ශරීරයක කෙස් හොඳට බලන්න කෙස් ලොම් නිය දත් සම්මස් කියන කොටස් හැම කෙනෙක් ගාවම තියෙනවද නැද්ද? තියෙනවා. මේ කොටස් ගතහම පින්වුතුන් පිළිගන්නවද සත්වයේගේ පුද්ගලයේ නොවේ සත්වයේගේ පුද්ගලයේ නෙවේ තද ස්වභාවයෙන් යුක්ත නැත්නම් පාඨවි ස්වභාවයෙන් යුක්ත කොටස් ටිකක් කියලා පින්වතුනි පිළිගන්න පුළුවන් අපි ඒක මෙහෙම කළොත් කෙසේනම් තියන්නේ කෙසේ ටිකක් කපලා පැතකට දාලා තිබුණොත් ඔගලන්ට කෙස කියලා පේනව නේද? පුද්ගලයෙක්ව පේනවද ඒතකොට? දැන් කෙස් රෝදක් තිබුණොත් බිම වැටිලා කෙනෙක් සත්වයේ පුද්ගලයෙක් කියන අදහස ඒ කෙස් ටිකේ තියෙනවද? නෑ. ඊගවට නියපොතු ටිකක් කපලා පැත්තකින් දැම්මු නියපොතු කියලා පේන්නේ පුද්ගලයෙක්ව පේනවද? නෑ. එහෙනම් පුද්ගල නොවන කොටස විශේෂක තමයි තියෙන්නේ කෙසලොම් නියද ධම්මස්නහර ඇට ඇට මෙදුළු කියලා. බාහිර කළු ගලක් ගන්නකොට කළු ගල සත්ත්ව පුද්ගලෙද්ද? නෑ. කළු ගලයේ සත්ත්ව පුද්ගල නොවන තදගතියක් තියෙනව නේද? ඒ තදගතිය සමානමයි මේ කෙසලොම් නියද කියන කොටස විශ්ව සත්ත්ව පුද්ගලෙක් නෙවෙයිමයි අර කළු ගල බඳු පටවි ධාතුමමයි. ඊගවට හැම කෙනෙක්ගේ ගාවම තියෙන ශරීරය බලන්න පිට සෙම සැරවලේ දහඩිය කඳුළු මේද තෙල් කෙල සොටු කියලා මේ වගේ ගලන වැගිරෙන ස්වභාවල් මේ ශරීරවල තියෙනවද නැද්ද? තියෙනවා. කෙල ටිකක් ගත්තොත් කොටු ටිකක් ගත්තොත් මුත්‍රා ටිකක් ගත්තොත් පුද්ගලයෙක් කියලා හිතෙනවද? සත්වයෙක් කියලා හිතෙනවද? කෙනෙක් නේ කියලා දකින්න පුළුවන්ද? බෑ. බාහිර ලිඳක වැවක පොකුණක තියෙන ආපෝ ස්වභාවයත් අර කොටස් ටිකත් සමානමයි. සමානමයි කිසිම වෙනසක් නැහැ. එතකොට බාහිර අපි මම මගේ කියන මේ ශරීරය පවතින්න උෂ්ණත්වයක් ඕනේ. ශරීරය පවතින්න උෂ්ණයක් ඕනේ. කනබුන ආහාර පාන පැසවන්න දිරවන්න උෂ්ණයක් ඕනේ. එතකොට මේ තේජෝ ධාතු කියන ශාරීරිය මුහු කරන ගතිය නොතිබුණේ නම් අවුරුදු පහේ ළමය පහම තමයි ඒ රූපේ ටික ටික මේරෙන්නේ නැහැ, මෝරන්නේ නැහැ. ඒ මෝරන ගතිය ගොඩාක් කියලාට ගියම තමයි කෙස් රිදෙනවා, හැම රැලි වැටෙනවා කියලා කියන්නේ. අවුරුදු පහේ ළමය ලොකු වෙනවා කියලා කියන්නේ ඒ ශරීරේ මේරීමට පටන් ගන්නවා. ඉන්ද්‍රිය මොහු කරනවා කියලා කියන්නේ ඒකට තේජෝ ධාතුවෙන් කරන්න. ගහක කොළයක් ඉදෙනවා කියලා කියන එක, දල්ලක් දල්ල මෝරනවා කියන එක, මෝරපු කොළේ ඉදෙනවා කියන එක, ඉදෙන එක වේලෙනවා කියන එක, වේල්ලා වැටෙනවා කියන එක තේජෝ ධාතුවේ ක්‍රියාව. ඒ විදිහටම මේ ශාරීරියේ පැවැත්මට අයිති උෂ්ණ කොටස් හතරක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරයේ තියෙන වායෝ කොටස් කීයද? හයක් තියෙනවා. බාහිර ගස්වැල් හොලවමින් හමන හුළඟ සත්ව පුද්ගලයෙක්ද? නෑ. මේ ශරීරයේ ආස්වාස ප්‍රස්වාස වාතය, ඉක්කාවෝක්කාරි වැටෙන වාතය, මල මුත්‍ර බැහැර කරන වාතය, අතපය හකුලවන්න දිගරින් උපකාර කරන වාතය, කනබුන ආහාර පාන පෙරලවන වාතය, ශරීරයේ අංග ලේ ධාතුව ගමන් කරන වාතය, මේ කියන මේ වගේ වාත කොටස් හයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයා සත්වයා පුද්ගලයා කියලා ඇසුරු කරන තැනක කයේ භෞතික ස්වභාවය තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවෙන් යුක්තයි. ඒ සතර මහා ධාතු ටික රාශි වෙලා තියෙන, එකතු වෙලා තියෙන අවකාශ ධාතු තුල. එතකොට තියෙනවා එතන ධර්මතා පහක්. උකට කියනවා පංච මහා භූත කියලා. පඨවි, ආපෝ, තේජෝ, වායු, අවකාශ. මේ සතර මහා ධාතු රූප මිටිය තුල දැන් හොඳට බලන්න, පඨවි ධාතුව සත්වෙද්ද? ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව, ඒ ටික අහුරාගෙන රාශිලා තියෙන අවකාශ ධාතුව සත්‍යයක් නෙමෙයි, ධර්මතා ටික. හරි. ඊට පස්සේ ඔය සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතිනවා කර්මානුරූපව පැමිණි විඥාන ධාතුව. ඒකද පෙර අවිද්‍යා කර්ම කියන හේතුවක ඵලයක් නිසා සත්‍ය පුද්ගලයක් නෙමෙයි. ඒ විඥාණය මේ සතර මහා ධාතුකය ඇසුරු කරගෙන පවතින නිසා මේ සතර මහා ධාතුව කුණු වෙන්නේ නැහැ, නරක් වෙන්නේ නැහැ, ගල් ගෙඩියක් වගේ තියෙන්නෙත් නැහැ. ඒ සිතේ ඇතිවෙන චේතනාව මත ඉදිරියට ආපස්සට යනවා මේ සතර මහා ධාතුකයේ සැලවීම වෙන්නේ. ඔන්න ඔය වගේ සතර මහා ධාතුවෙන් යුක්ත රූප මිටියක් තමයි ඕගොල්ලන්ගේ ඇස් ඉදිරි පිටට එන්නේ. එනකොට ඕගොල්ලෝ කවදාවත් ඇස් ඉදිරි පිටට එන වස්තුවේ සැබෑ ස්වභාවය ඉගෙනගෙන නැහැ, උගන්වලා නැහැ කවුරුවත්. ඒ සවිඥාන විඥානයේ සහිත සතර මහා ධාතු රූප මිටි ඇස් ඉදිරි පිටට එනකොට ඕගොල්ලෝ දන්නවද අපේ හිතේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. සත්වයේ පුද්ගලයෙක් කියලා අපි හිතනවා. ඇස් ඉදිරි පිටට ආපු රූපයයි සත්වයේ පුද්ගලයෙක් කියලා අපි හිතපු එකයි දෙක එකතු කළා අපේ හිතින් මේගවට දැනගන්න අර රූපේ කෙනෙක් කියලා. දැන් අපිට පේන්නේ රූපේ කෙනෙක් වගේ. අපි දන්නේ නැත්නම් මේ රූපේ කෙනෙක් වගේ පෙනෙන කම තියෙන්නේ මට. රූපය, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, අවකාශ විඥාන කියන ධාතු හයකින් යුක්තයි. ඒ රූපේ සත්‍යයක් කියලා පෙනෙන්නේ මට. සත්‍යයක් කියලා දැනගන්නේ මම, සත්‍යයක් කියලා සිහි කරන්නේ මම. මම එහෙම සිහි කළාට ඒ වස්තුවේ තියෙන භෞතික தত্ত্বය මෙහෙම එකක් නේද කියලා පෙන්වන්න අපි දන්නේ නැති හින්දා අපි හිතේ ගතිය රැවටිලා ඒ සතර මහා ධාතු රූපമിതിය සත්වෙක්මයි කියලා හිතාගෙන ඉන්නවා. ඔන්න සත්වයා කියන්නේ හිතේ තියෙන උපාදානය. අර ස්කන්ධ ටික උපාදාන වශයෙන් ගත්තාම සත්වෙක්මයි කියලා උපාදාන කන්ද දුක්ඛ. දැන් ඔබට සතර මහා ධාතු විපරිණාම වෙනවා පේන්නේ. ඔබට පේන්නේ අනේ අර සත්වයාට මෙහෙම වුණා. අර සත්වයා මැරුණා, දරුවා මැරුණා, අම්මා මැරුණා. දැන් ඔබට මව් මල දුක, පියා මල දුක, සහෝදරයා මල දුක, අනන්ත අපරිමාණ ජරා මරණ ශෝක පරිදේව උයන් ඇති වෙන්න පුළුවන් භූමිය සැකසීලා. දැන් අද ඔබට පුද්ගලයෙක් ඉපදීම නිසා, පුද්ගලයෙක් ලෙඩවීම නිසා, මහලු වීම නිසා, මැරීම නිසා, කැමති පුද්ගලයෙ නැති බව නිසා, අකමැති පුද්ගලයෙ ලැබීම නිසා යම් දුකක් එයිනම් ඒ දුක එන්නේ මේ රූපമിതിය පුද්ගල භාවයෙන් ගත්ත නිසායි කියලා දුකට හේතුව තණ්හාව නැත්තම් උපාදානය කියලා පෙන්වන්නේ මේ රූපය ආත්ම වශයෙන් ගත්ත දෝෂේ. මේ රූපമിതിය පුද්ගලයෙක් හැටියට ගත්ත නිසායි ඔබට ওই දුක එන්නේ කියලා පෙන්වනවා. යම් වෙලාවක මේ රූපമിതിය පුද්ගල භාවයෙන් ගත්තේ නැත්නම් පුද්ගල භාවයෙන් මිදුනොත් ඔබට මේ පුද්ගල භාවය නිසා එන කිසිදු දුකක් එන්නේ නැහැ. පුද්ගලයෙක් ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා විඳින්න දෙන්න කිසිදු දුකක් වෙන්නේ නැහැ කියලා පෙන්වන්නේ මේ පෙන්වන්නේ ඕගොල්ලෝ ගැනමයි. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමනයේ පටිපදා දුක් නැති කිරීමේ ප්‍රතිපදාව හැටියට පෙන්වන මොකක්ද? ඇස් ඉදිරි පිටට එන රූපයට මෙන්න මෙහෙම හිතන්න. මේ රූපේ කනබුන ආහාරයෙන් හැදිලා තියෙන එකක් නේද? පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් යුක්ත රූපമിതിයක් නේද? විශේෂණයකට තියෙන අනිත් වස්තුවක වඩා මේ කය ඇසුරු කරගෙන කර්මානුරූපව පැමිණි විඥානයේ පවතිනවා. සය ධාතුවක් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, අවකාශ ධාතු, විඥාන ධාතු කියන සය ධාතුවක් තමයි ඇස් ඉදිරි පිටට එන්නේ කියලා මේ හිතන්න. ඒ වස්තුව මම සත්වයෙක් කියලා හිතුවට, මට සත්වයෙක් කියලා හිතුණට, මම සත්වයෙක් කියලා බැලුවට එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේද කියලා ඔබ පෙන්වන්න. ධර්මයේ නොදන්නා ලෝකයාගේ ධර්මයේ දන්නා කෙනාගේ වෙනසක් තියෙනවා. ධර්මයේ නොදන්නා ලෝකයා මේ උපායය උගන්වන්න කියලා දෙන්න කෙනෙක් නැති නිසා මේ සය ධාතුව මේ රූපമിതി සත්වයක්මයි කොට ඉන්නේ. ඒ හින්දා ඒ රූපය කැඩෙන බිඳෙන දවසට, විපරිණාම වෙන දවසට සත්වයක් ලෙඩ වුණා, සත්වයක් මරුණා කියන දුකටපත් වෙනවා. නමුත් ශ්‍රුතවත ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ රූපമിതി මේ ස්කන්ධය අනාත්මයි, හේතු ප්‍රත්‍යයයි. මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා සත්ත්ව පුද්ගල සංඥා උපදින්නේ Tamanටයි කියලා දන්නවා. ඒ කියන්නේ මම මේ රූපമിതി දිහා කෙනෙක් කියලා බැලුවට, මට කෙනෙක් කියලා පෙවුනට, දැන් මේ මන කියන්නේ මේ සවිඥානික කය ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවත්, අවකාශ ධාතුවත්, විඥානියත් කියන සය ධාතුවක් තමයි මේ කය තියෙන්නේ. නමුත් පින්වතුන්ගේ ඇස් ඉදිරි පිටට එනකොට හැම කෙනෙකුටම බණ කියන හාමුදුරුවමක් නැත්තම් කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම යෙදිලා තියෙනවා නේද? ඕගොල්ලන්ට කෙනෙක් කියන හැඟීම යෙදුනට, ඕගොල්ලෝ කෙනෙක් කියලා හිතාගෙන හිටියට, ඕගොල්ලෝ කෙනෙක් කියලා බැලුවට මෙතන තියෙන සිද්ධියත්, ඕගොල්ලෝ ගාව යෙදිලා තියෙන සිද්ධියත් කියලා දෙකක් තියෙනවා. තේරුණා නේද? නමුත් අපි මේ ටික ඉගෙන ගත්තේ නැත්තම්, මේ ටික දන්නේ නැත්තම්, දන්නේ නැති ලෝකයා ඔය කෙනා කෙනාට හිතෙන දේ තියෙන දෙමයි කියලා හිතන්නේ. කෙනා කෙනාට හිතෙන දේ තියෙන දෙමයි කියලා හිතන්නේ. කෙනා කෙනාට හිතෙන දේ තියෙන දෙමයි කියලයි හිතෙන්නේ. එතකොට එබඳු කෙනා හිතේ තියෙන ගතිය හඳුනන්නේ නැතුව
හිතේ මෙහෙම ගතියක් තියෙද්දි භෞතික තියෙන මෙහෙම වස්තුවක් නැද්ද කියන එක හඳුනන්නේ නැති නිසා හිතේ තියෙන ගති යම්සේද භෞතික වස්තු එසේ භෞතික වස්තු යම්සේද හිතේ ගති එසේ හිතට හිතන්නේ සත්වයා කියලා එයාට දැනෙන රූපෙත් සත්වයා වගේ ඒ හින්දා සත්වයා පුද්ගලයා කියලා රූපෙටම පයින්නවා පළඟටිය පහනට පයින්නවා වගේ රූපේ මගේ කියලා රූපේ මම කියලා රූපේ මගේ ආත්මයයි කියලා එයා දකින්නේ රූපේ සත්වයේ කැටිර පුද්ගලයේ කැටිර දරුවේ කැටිර දකින්නේ එයා එහෙම දැක්කට එතන තියෙන වස්තුව හේතුන්ගෙන් හටගත්ත සතර මහා ධාතුව නිසා ධාතුව විපරිණාම වෙනවා විපරිණාම වෙනකොට එයාගේ දර්ශනයට රිදෙනවා එයාට පේන්නේ සත්‍ය ලෙඩ වුණා මැරුණා කියලා මම ඔයගලන්ට තව උපමාවක් කිව්වොත් පිදුරු ටිකකුයි කෝට්ටෙකුයි සරමකුයි කලගෙඩියකුයි මුට්ටියකුයි ගෙනෙහිලා කෝටු කැල ටිකක් හිටවල වෙලක් නැද්දී හදනෝ කෝටු කැල ටික හිටවල පිදුරු මිටිය බැඳලා කමිසෙ අඳලා සරම ගැට ගහලා මුට්ටිය උමුලින් නමලා ඒකට ඉරි හුණු වලින් ඉරි කැල ටිකක් තියලා පඹයක් හදලා ඈතට යනවා දැන් හදපු කෙනා දන්නව පඹේ නොදන්න කෙනෙක් ඈත ඉඳගෙන බැලුවොත් ඒක දිහා කොහොම හිතේවිද? මිනිස්සෙක් ඉන්නවා සත්වෙක් ඉන්නවා වගේ හිතෙන්න පුළුවන්ද බැයිද? හිතෙනවා. එයාට මිනිස්සෙක් කියලා හිතුණාට, එයාට මිනිස්සෙක් කියලා පෙවුණාට, එයා මිනිස්සෙක් කියලා දැනගත්තට, එතන තියෙන දේ මිනිස්සෙද්ද? තියෙන්නේ පඹය. පඹයේ තියෙන තැනක පඹය බව නොදන්නාකම නිසා, පිරිසිඳ නොදකිනකම නිසා, ඒක දිහා බලන කෙනාට මිනිස්සෙක් වගේ හිතනවා මිනිස්සෙක් වගේ පේනවා මිනිස්සෙක් වගේ හිතාගෙන ඉන්නවා එයා දන්නේ නැත්නම් පඹියේ ඉන්න තැනක මිනිස්සෙක් කියන හැඟීම ඇවිල්ලා තියෙන්නේ මටනේ මට හැඟීම આવට තියෙන දේ ඒ දේම වෙනවද තියෙන්නේ වෙන දෙයක් නේද කියලා දන්නේ නැත්නම් මොකද වෙන්නේ එයා හිතාගෙන ඉන්නේ මට හිතෙන්නේ මිනිස්සෙක් කියලා ඉන්නේ මිනිස්සෙක් ලා රූපේ වැත්ත රැඟිලි දික් කරගෙන නෙමෙයි දින්නේ බලන්න බැරි වෙලා හුලඟට වත් ඒක වැටුනොත් අපිට පේන්නේ මොකක්ද? මිනිස්සයා වැටුණා කියලා නෙමෙයි. ඒ වගේ පඹය වගේ සත්ව පුද්ගල නොවන පඹය වගේ පාඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවකාශ ධාතු කියන විඥාන ධාතු කියන සය ධාතුවක් ඇස් ඉදිරිපිටට එන්නේ. එනකොට පිංගුතුනි අපිටයි හිතෙන්නේ ඔබටයි හිතෙන්නේ හිතේ යෙදෙන්නේ අර පඹයයි හිටපු තැන සත්වයේ පුද්ගලයේ කියලා හිතනවා වගේ ඇස් ඉදිරිපිට එන වස්තුවේ මේ සත්වයේ මේ පුද්ගලයේ කෙනෙක් කියන ගතිය තමන් තුළ යෙදෙනවා ඔබ දන්නේ නැත්නම් මට සත්වයේ කියලා හිතුණාට එතන ඉන්නේ පඹයෙක් නේ කියලා දන්නේ නැත්නම් හිතන්නේ සත්වයේ කියලා පෙනෙන වස්තුවත් එයාට සත්වයක් වගේම වෙනවා වගේ මේ වස්තුව ඇස් ඉදිරිපිටට එනකොට සය ධාතුව තියෙන තැනක මට සත්වයෙක් කියලා හිතෙනව නේද මට පුද්ගලයෙක් කියලා හිතෙනව නේද මම එහෙම දැනගත්තට මට එහෙම පෙවුනට තියෙන්නේ මෙහෙම දෙයක් නේද කියලා තියෙන දේ Taman දැනගන්න දේ ධර්මතා දෙක කියලා දන්නේ නැත්නම් ඉගෙනගෙනත් නැත්නම් අහගෙනත් නැත්නම් එහෙම ඉගෙනගත්තේ නැති එහෙම අහගත්තේ නැති කෙනාට කියන අසෘතවත් කියලා අහලා නැහැ පෘතග්ජනය කියලා කියනවා අසෘතවත් පෘතග්ජනය කියලා කියන ওই ටික අහගෙන නැහැ එයාට මේ හිතේ තියෙන ගතිය පෙනෙන වස්තුවම වෙලා වස්තුව පෙනෙන දෙම වෙලා මේ භෞතික වස්තුව සත්‍යයක් වෙලා අන්න ඒක අන්න එහෙම වෙච්ච මට්ටමට හඳුන්වන නම තමයි පංච උපාදාන කන්ද දුක්ඛ කිව්වේ එබඳු මානසික මට්ටමක ඉන්න කෙනාටයි ඔය රූප මිටියේ හිරෙනකොට මව්මල දුක පියාමල දුක සහෝදර සහෝදරි ඥාති හිතේ සිමරණු දුක විඳින්න වෙන්නේ මේ කයට මොන හරි වෙනකොට මට ගැහුවා මට බැන්නා මගේ කකුල කැපුවා මගේ ඇහැ අඳ වුණා කියලා Tamanට දුක් විඳින්න වෙන්නේ මේ කය Taman හැටියට දකින නිසායි සය ධාතුවකින් යුක්ත රූපයක් මේ ඇස් ඉදිරිපිටට එන්නේ එනකොට වෙන්නේ කෙනා කෙනාගේ හිතේ යෙදෙන මේ කය මම කියලා. මම කියන ගතිය හිතේ යෙදුනට මේ කය මම කියන ගතිය හිතේ යෙදුනට මම කියලා දැනගත්තට මම කියලා සිහි කළාට පවතින සය ධාතුවක් නේද කියලා දන්නේ නැත්නම් ඕගලන්ට හිතෙන්නේ හිතේ ගතියත් මම කයේ ගතියත් මම. මේ මමම වෙලා මේ කයට මොනවා ගැටුණත් මට උනා වගේ වෙන්නේ. එයා කය යම්සේද තමන් එසේ, තමන් යම්සේද කය එසේ. යම්ත කයට වෙන පීඩාවක් තියද ඒ සියල්ල තමන්ට විඳින්න වෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පෙන්වේ ආයතන පැත්තේ තියෙන්නේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්මතාවයක් ඇස් ඉදිරිපිටට ආවේ. තමන්ගේ මනස පැත්තේ නිට්ටයයි සැපයි ආත්මයි කියන සංඥාවක් තියෙන්නේ. පඹය කියපු තැන තියෙන සත්ව පුද්ගල නෝන අනාත්ම දෙයක්. හැබැයි අපි අපේ පැත්තෙන් පුද්ගලයාගේ පැත්තෙන් තමයි ලෝකය කියන්නේ. අනාත්ම උදේ අනාත්මයි කියලා දන්නේ නැති වුනහම මිනිසෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා තමයි ඈතින් මිනිහට පේන්නේ. ඒකෙන ආත්ම සංඥාවක් තමයි යෙදෙන්නේ. මට ආත්ම සංඥාවක් යෙදුනට පවතින වස්තු අනාත්මයි නේද කියලා එයා දන්නේ නැහැ. එතකොට එයා තමන්ගේ හිතේ පේන්නේ සත්‍යයක් කියලා හිතාගින්න භෞතික වස්තුව සත්‍යයක් කියලා. එයාට කෙලස් ටිකක් සත්වය, ස්කන්ධ ටිකක් සත්වය වෙලා ආත්ම සංඥාවෙන් වහගත්තහම අනාත්මය පේන්නේ, පඹයක් පේන්නේ. මම කියන එක තේරෙනවද පින්වතුනි? පින්වතුනි හොඳට මම මේ කියන ටික ජීවිතයට එකතු කරගන්න බලන්න. මේිට වඩා අපිට පිහිටක් පිළිසරණක් කරන්න පුළුවන් ශාස්ත්‍රවරයෙක් එන්නේ. මේ ඇහැ පිරිසිදු කරගන්න බැරුව මේ ජරා මරණ දුක ඉක්මවාගෙන ඉක්මවන අනාත්මය අවබෝධ කරගන්න බැරුව මේ ආත්ම දෘෂ්ටිය ගෙවා ගන්න බැරුව මේ සසර ආවේ අද කීයකද මේ කෙල්ලවරක් තෙරක් නොපෙනෙන ගමනක ආපු අය. පින්තුනි මේ ධර්මය මේ විදිහට අහගෙන ඊට අනුව යෙදුනොත් විතරමයි අපිට අපේ ඇහැ පිරිසිදු වෙන්නේ. අද හොඳට බලන්න ඔබට ඔබේ ඇහැ දිහාම ඔබ මේ ඔබම කියනවා මේ ශරීරයේ තියෙන භෞතික තත්ත්වයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. නමුත් ඒ වස්තුවම විපරිණාම වෙනකොට ඔබට පෙනෙන්නේ දරුවා මරුණා වගේ, අම්මා මරුණා වගේ, පුතා මරුණා වගේ, සහෝදරයා මරුණා වගේ, මගේ කකුල කැඩුණා වගේ නෙමෙයිද පෙනෙන්නේ. එතකොට කොහොමද අනාත්මය කියන තැනක ආත්ම සංඥාවෙන් මට දුක ආවේ? මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්න ඔය ටික තේරුම් ගන්න නැතුව, ඔය ටික ලහා ගන්න නැතුව අපි ලෝකේ යහ කෙරෝලට දුක දුක නැති කරන මාවත කොහෙන්ද ගත් හම්බ වෙන්නේ? ඒ නිසා මෙන්න මේ කියන කාරණාව තේරුම් ගන්න. ස්පර්ශ ආයතන 6 සැබෑම ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවය. හැබැයි ඒ ස්පර්ශ ආයතන 6 පුද්ගලයාගේ පැත්තෙන් ගත්තොත්, කෙනාගේ පැත්තෙන් ගත්තොත් කෙනාට පේන්නේ නিত্য දේවල් තියෙනවා, සැප දේවල් තියෙනවා, ආත්ම දේවල් තියෙනවා කියලා හිතන්නේ, සිහි කරන්නේ, දැනගන්නේ. තමන් දන්නේ මම නিত্যයි සැපයි ආත්මයි කියලා හිතුවට ඇහැ කන දිවනාසය ශරීරයේ ඉදිරිපිටට ආපු වස්තු අනිත්‍ය වූ දුක් වූ අනාත්ම දෙයක් නේද කියලා දන්නේ. එයා හිතාගෙන ඉන්නේ මම හිතන විදිහේ නিত্য වූ සැප වූ ආත්ම වූ දෙයක්ම තමයි භෞතික තුලක් තියෙන්නේ කියලා. ඒ හින්දා පළඟිටිය පහනට පයින්නෝ වගේ නিত্য වූ සැප වූ ආත්ම වූ දේ කියලා වස්තු බදාගෙන ඉන්නවා. තමන් තණ්හාවෙන් බදාගෙන හිටියට මේ නিত্য දේ, මේව සැප දේ, මේව මගේ දේවල් කියලා අල්ලගෙන හිටියට ඒ වස්තු විපරිණාම වෙනකොට දුක එනවා. දුකට හේතුව වස්තුව නিত্য සැප ආත්ම වශයෙන් දකින්න කම, වස්තුව නিত্যයි සැපයි ආත්මයි කියලා ගත්ත මනසට තමයි ජරා මරණ දුක එන්නේ. වස්තුව නিত্যයි සැපයි ආත්මයි කියලා ගත්ත මනසට ජරා මරණ දුක ගලාගෙන එනවාමයි දුකට තව නම. දුකට හේතුව ඒ වස්තුව නিত্যයි සැපයි ආත්මයි කියලා ගත්ත බව දකින්න බව. වස්තුව නিত্যයි සැපයි ආත්මයි කියලා දකින්න බව ගන්න බව නැති වුණොත් ඒ නිසා එන දුකෙන් මිදෙනවා. ඒ නිසා වස්තුව අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා බලන්න මාර්ගය. අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා වස්තුව දිහා බලන්න 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 ඒ වස්තුව නিত্য වූ සැප වූ ආත්ම වූ දෙයක් කියලා හිතේ තියෙන මිම්ම තමන්ගේ ගෙවෙනවා ටික ටික. ඒකයි තණ්හාව දුරු වෙනවා කියලා කියන්නේ, ආශ්‍රයක් ක්ෂය වෙනවා කියලා කියන්නේ, කෙලෙස් ගෙවෙනවා ටික ටික. වස්තුව පිරිසිඳ දැකලා ඉවර වෙච්ච දවසට නිත්‍යයි සැපයි ආත්මයි කියන කෙලෙසිය ගෙවිලා ඉවරයි. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවයේ දුක් ස්වභාවයේ අනාත්ම ස්වභාවයේ ස්කන්ධයන්ගේ සය ධාතුවක් තියෙන තැන සත්ව පුද්ගල නොවන අනාත්ම ස්වභාවයේ සය ධාතුවේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන අනාත්ම ස්වභාවය අනිත්‍ය වෙන නිසාම දුක් වෙන ලක්ෂණය සය ධාතුව තුල තියෙන්නේ කියලා දකින්න දකින්න මේ සය ධාතුව පටිවාපෝතේජෝ වායෝ අවකාශ විඥාන කියන සය ධාතුව නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගත්ත කෙලෙසිය ටික 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 හිතෙන් මිදෙනවා. අර ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය සය ධාතුවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය පිරිසෙන් දැකලා අවසන් වෙනකොටම නිට්ටයයි සැපයි ආත්මයි කියලා අද වස්තු ඇත්ත කළා පුද්ගලය කළා සත්වය කියලා පෙන්වන ගතිය හිතේ ගෙවිලා යනවා. ඒකට තමයි චේතෝ විමුක්ති කියන්නේ. හිතේ තියෙන මේ කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් හිත මිදෙනවා. චේතෝ විමුක්ති කුමකටද? නිවනට. එදාට සත්ත්ව පුද්ගල භාවය ඇත්ත වෙලා විඳ දුක් යාට විඳින්න වෙන්නේ අජරාමරයි. සියලුම ජරා මරණ දුකෙන් ඈතර වෙච්ච කෙනෙක්. සීති බුහුතෝස්මි නිබ්බුතෝ නිවිල සිසිල් වෙච්ච ජීවිතයක් හදාගත්ත කෙනෙක්. එයාට නැති වෙන්න පුද්ගලිය සතර මහා ධාතු හිටියේ නැහැ. පඨවි ධාතුවේ ආපෝ තේජෝ වායෝ ධාතුවේ නැති වෙන්න දෙයක් එයාට ඇති වෙලා තිබුණ නැහැ. කෙලෙසුන්ගෙන් හිත මිදුණු දවසට සතර මහා ධාතු විපරිණාම වෙද්දි මව්මල දුක විඳින්නේ නැහැ එයා. සතර මහා ධාතු විපරිණාම වෙද්දි පියාමල දුක විඳින්නේ නැහැ. සතර මහා ධාතු විපරිණාම වෙද්දි මුණුපුරා මිනිපිරි මල දුක විඳින්නේ නැහැ. තමන් ලෙඩ වෙච්ච මහලු වෙච්ච දුක් විඳින්නේ නැහැ. එයා නිවිච්ච කෙනෙක්. දැන් මේ සය ධාතුන් යුක්ත රූපය ඇස් ඉදිරි පිටට එනකොට, පඹය ඇස් ඉදිරි පිටට එනකොට මිනිස්සේ කියලා අපේ හිතේ ගතියක් යෙදුනනේ. දැන් තියෙනවා මොකද්ද? මිනිස්සයා කියලා හිතන කෙනා දන්නේ නැහැ. හැබැයි පඹය හදපු කෙනා ඔතන හිටියෝ පඹය හදපු කෙනාට දෙපැත්තක් වෙනේ. මොකද්ද? එතන ඉන්නේ පඹය බවත්, පඹය බව නොදන්න නිසා මෙයාගේ හිතේ මිනිසයා කියන ගතියක් ඈදිලා තියෙනවාත් කියලා දෙපැත්තක් වෙනේ. ඕක පේන්නේ කාටද? පඹය හදපු පඹයෙක් බව දන්න කෙනාටයි පේන්නේ. දැන් පඹය බව නොදන්න පුද්ගලය කියලා හිතන කෙනාගේ පැත්තෙන් ගත්තොත් එයාට දෙපැත්තක් තියෙනවද හිතන්න? නෑ. එයාට තියෙන කොයි පැත්තද? මනුස්සයා කියලායි හිතන්නේ, මනුස්සයා කියලායි පේන්නේ. ඉන්නෙත් මනුස්සයා, ඉන්නෙත් මනුස්සයා, එයාට පේන්නෙත් මනුස්සයා. කවදාවත් අනාත්මයක් එයාට තියෙනවද? මනුස්ස නොවන දෙයක් කොහෙවත් තියෙනවද? නෑ. බැරි වෙලා ඒ පෙනෙන දේ කැඩුණොත්, බිඳුණොත්, විනාශ වුණොත් මොකද්ද වෙන්නේ එයාට? මනුස්සයාට උනා කියන දේ නේද වෙන්නේ? නමුත් එයා එයාගේ දර්ශනයකින් එහෙම හසුරවද්දි පැත්තක කෙනෙක් හිටියොත් එයාට මොකක් වෙයිද? එයාට පේනවා මෙයා පවතින දේ ඌ දේ ඌ ආකාරයෙන් පිරිසිදු නොදන්නාකම නිසා හිතේ වරදක් හදාගෙන වරදට විඳින දුක පෙනේ නේද? ඒ වගේ දැන් මම මෙහෙම ඉස්සරහා තියෙන වස්තුවක් බැලුවොත් මට පෙනේ කොහොමද කෙනෙක් වගේ. නමුත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ මේ ධාතු අවබෝධ කළ උත්තමයන් වහන්සේ නමක් පැත්තක හිටියොත් උන්වහන්සේට පෙනෙයි මගේ ඇස් ඉදිරි පිට තියෙන වස්තුවේ සය ධාතුවක් තියෙන බවත් පෙනෙයි. මගේ මනසේ ආත්ම සංඥාවක් ඉදිරි තියෙන හැටිත් පෙනෙයි. යථාර්ථය නොදන්නා කම නිසා ලෝකේ මා තුල හදාගෙන තියෙන බවත් පෙනෙයි. හැබැයි මට පේන්නේ නැහැ. ඇයි? දැන් මට පේන්නේ මෙතන පිරිසිදු නොදකින්නකම හින්දානේ මට කෙනෙක් කියලා පෙවුනේ. මට කෙනෙක් කියලා පෙවුනහම මං හිතාගෙන ඉන්නේ කොහොමද? පඹය බව නොදන්න හින්දානේ මිනිසෙක් කියලා හිතුනේ. දන්නවනම් එනවද මිනිසෙක් කියන අදහස? නෑ. මිනිසයා කියන අදහස යෙදුනහම, මිනිසයා කියන අදහස යෙදුනහම එයාට අදහසක් පෙනෙන පැත්ත දෙකම මිනිසයා මිසක ආපහු පඹයක් ඉන්න තැන මිනිසයා කියන අදහසක් එයාට සාධාරණ නෑ. මං කියන එක තේරෙනවද? ටිකක් ගැඹුරුයි. නමුත් මුළු ජීවිතේම වැය කරන්න පාඩු වෙන්නේ නැහැ. මං මේ කියන වචන ටික තේරුම් ගන්න. එපමණකින්ම සියලුම දුක් දුම්නස් වලින් නිදහස් වෙනවා. ඒක ඕගොල්ලන්ටම පෙනේ. මුළු ජීවිතේම වැය කළා, ජීවිතේම වියදම් කළා, ජීවිතේම උගසට දියලා කිසිවක් ගැන ගරු නොකොට ගුරු නොකොට මේ වචන චුට්ටයි මං කියන්න ගොඩක් නැහැ. මේ වචන ටික ජීවිතයට යොදාගෙන බලන්න. මගේ පෞද්ගලික අදහසක් කවන්න නෙමෙයි මේ අවිල්ල තියෙන එකයි මං කිව්වේ. මේ වචනයක් ගන්න ඕගොල්ලන්ට ආදේශ කරගෙන බලන්න කියලා. ඕගොල්ලොමයි කිව්වේ භෞතික වස්තුව, මේ රූපයක භෞතික වස්තුව පටවියාපෝතේජෝ වායෝ කියලා. ඕගොල්ලොම දන්නවා ඒ රූපයක් විපරිණාම වෙනකොට දරුවා මැරුණා දුක විඳින්නේ, මුණුපුරාමල දුක විඳින්නේ, අම්මමල දුක විඳින්නේ, පියාමල දුක විඳින්නේ කියලත් ඕගොල්ලෝ තමන්ගේ පැත්තක් දන්නවා. භෞතික පැත්තක් කිව්වා ඕගොල්ලොම දුක් විඳින බවත්, ඕගොල්ලොන්ගේ సంతානෙම අද දවසේ තියේ මේ මොහොතේ තියේ. මම මරණයෙන් පස්සේ දෙයක් නෙමෙයි කිව්වේ, ඉස්සෙල්ල ජීවිතේ දෙයක් නෙමෙයි කිව්වේ. මේ දැන් මෙතන ඉන්නා වූ ඕගොල්ලන්ට නුවණක් තියෙන කෙනෙකුට මේ ආසනේ ඉඳගෙනම දකින්න පුළුවන් සත්‍යයක් මම මේ කිව්වේ. හිතනවා නම් බුද්ධිමත්ව, හිතනවා නම් නුවණක් ඇතුව කෙනෙකුට හිතන්න බොහෝ ඉදී. අපිම කිව්වා නම් භෞතික වස්තුවේ භෞතික తত্ত্বය පඨවි ආපෝ තේජෝ වායු අවකාශ විඥාන කියලා. ඒම සය ධාතු විපරිණාම වෙනකොට පුතා මලා පියා මලා සහෝදරය මලා කියලා අපි දුක් විඳින්නේ නම් අපිටම මේ දුක හරිනම් තියෙන දේ වැරදි, තියෙන දේ හරිනම් දුක තියෙන්න බෑ. මේ දෙක පරස්පරයි, දෙකක් එකට තියෙන්න බෑ කියන එක තියෙයි. ඒ නිසා හොඳට බලන්න, පුද්ගලයාගේ පැත්තට අයිති නෑ කවදාවත් යථාර්ථය පේන්නේ නෑ. මං කිව්වේ දැන් මගේ ඇස් ඉදිරිපිටට පවතින දේ ඇස් ඉදිරිපිට આવහම මට කෙනෙක් කියලා හිතුණා. දැන් මට කෙනා කියන එක හිතෙන්නේ අවිද්‍යාපච්ච සංකාර. අවිද්‍යාව නිසාමයි මේ බදු ගතියක් ඉදලා තියෙන්නේ. මොකක්ද අවිද්‍යාව? ඇස් ඉදිරිපිටට පහළ වෙන වස්තුවේ ඇත්ත ඇති හැටි නොදකින්නකම නිසාමයි මෙහෙම ගතියක් ඉදෙන්නේ. පඹයා බව නොදන්නාකම නිසාමනේ මිනිසයා කියන ගතිය යෙදුනේ නේද? එහෙනම් නොදන්නාකම නිසා මේ ගතිය යෙදුනා නම් එයාට මේ ගතිය ඇතිකරන හේතු වෙච්ච වස්තුවේ පැත්ත ඇත්ත පේන්න විදිහක් නැහැ. එහෙනම් එයාට තියෙන්නේ පෙනුන පැත්තෙත් පඹය, තමන්ට සිහි වෙන පැත්තෙත් පඹය මිසක ඊට එහා දෙයක් නැහැ. ඒ වගේ එතකොට පඹය හදපු කෙනා පැත්ත කෙටියොත් විතරයි දෙකක් පෙනෙන්නේ. ඒ වගේ මගේ ඇස් ඉදිරිපිටට ආපු මේ සවිඥානික වස්තුව සය ධාතුවක් තියෙන තැනක මට පෙනේ මිනිස්සේ නැත්තම් ස්ත්‍රියක් නැත්තම් පුරුෂයෙක් කියලා. පුරුෂයෙක් කිව්වොත් තියෙන ආත්ම සංඥාව, ස්ත්‍රියක් කිව්වොත් තියෙන ආත්ම සංඥාව, සත්වයෙක් කිව්වොත් තියෙන ආත්ම සංඥාව, පුද්ගලයෙක් කියලා කිව්වොත් තියෙන ආත්ම සංඥාව. විවහාර වෙනස්, නමුත් අත්වාද උපාදානයයි මේ හැම උපාදානයක් තුනම විවහාරයක් තුළම තියෙන්නේ. විවහාර වෙනස්. අපි අම්මා කිව්වත් මව කිව්වත් මෑණියෝ කිව්වත් විවහාර වෙනස් වුණාට එකම සංයෝජනයක් හැඟීමක් නේ තියෙන්නේ නේද? ඒ වගේ වචන ටිකක් වෙනස් වුණාට අර්ථය එකයි. අපි සත්වයෙක් කියලා, පුද්ගලයෙක් කියලා, ස්ත්‍රියක් කියලා, පුරුෂයෙක් කියලා ගත්තට අර්ථය එකයි. අත්වද උපාදානය කියන උපාදානය තියෙන්නේ, සංයෝජනය එකයි. මේ සය ධාතුව අතන පඹය නොදන්නා කම නිසා ඇති වුණා වගේ සය ධාතුව පිරිසිඳ නොදන්නා කම නිසාමයි මට සත්වයා කියලා හිතෙන්නේ. දැන් මට සත්වයේ පුද්ගලයෙක් කියලා හිතෙනකොට සය ධාතුව නොදන්නා කම නිසාමමනේ. දැන් මට හිතෙන්නේ පෙනෙන දේ තමයි හිතුනේ, හිතෙන දේ තමයි පේන්නේ කියලා. මට පෙනෙන දේ හිතෙන දේ දෙකම සත්වයක් වෙලා දෙක මාත්මයි. දැන් මට අනාත්මයක් අයිතිද? අනාත්මයක් පේනවද? පෙනෙන දේ පිරිසිඳ නොදන්නාකම නිසා ආත්ම සංඥාවක් යෙදෙන, ආත්ම සංඥාවක්ම තියෙනවා කියන හැඟීමක් ඇති කරගත්ත මට්ටමකම ඉපදිලා, ඒ මට්ටමකම ජීවත් වෙලා, ඒ මට්ටමකම මැරෙනවා අපි මුළු ලෝකෙම. කවදාවත් අනාත්මයක් දන්නේ නැහැ. මේක බිත්තර කටුවක් ඇතුලේ වගේ. ආයෙත් ආත්ම මේ ටික පිරිසිඳ නොදන්නා කම තුරුල් කරගෙන උරුම කරගෙනමයි උපදින්නේ. නොදන්නා කම නිසා යෙදෙන්නේ ආත්ම සංඥාව. ආත්ම නොදන්නා කම නිසා යෙදෙන සංඥාව ස්කන්ධ ටිකත් ආත්මයි, තමන්ගාව තියෙන අදහසත් ආත්මයි කියලාමයි හිතෙන්නේ. ඒ මට්ටමකම ඉපදිලා, ඒ මට්ටමකම ජීවත් වෙලා, ඒ මට්ටමකම මැරලා යනවා. මේ ආත්ම සංඥාව නැමති බිත්තර කටුව ඇතුලේ, ලෝකයේ ඇතුලේ කිසිදු කෙනෙක් නැහැ මේ ආත්ම සංඥාවෙන් ගලවල අනාත්මය අවබෝධ කරවන්න පුළුවන් සමත් කෙනෙක්. අපි ඔය අවිද්‍යාව නොදිනුවත්කම තියාගෙන කාගේ හරි වචනය කොපි කරනවා. කොපි කරන්න පුළුවන් අපිට. හැබැයි විභාගෙට ගිය දවසට පෙළ. ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කියලා එකක් තියෙනවලු කියලා කාගෙන් හරි අහගත්තාම කොපි කළා. දන්නේ අපි ජීවිතේ. ඒක අපි මොකද කරන්නේ? ආත්ම සංඥාව ඇතුළට බහලනවා. අම්මා කියලා පේනකොට අනේ ඉතින් අම්මා කියන තැනක් තියෙන කේස් ලොම්නිය දත් හම්මස්නහ රැට ඇට මිදුලනේ කියලා හොඳට තේරෙනවා. මෙයා අනාත්මය අනුන්ගෙන් අහගත්ත, නමුත් අනාත්මය යොදා ගන්න ඕනේ කොතෙන්ටද, කුමකටද කියලා දන්නේ නැහැ. අනාත්මය යොදන්න ඕනේ ස්කන්ධ ටිකකට, කුමකටද? ආත්ම සංඥාව ලෙහෙන්න. නමුත් මේ කරන්න ඕනේ දේ මේ කෘත්‍ය වෙන විදිහට කරන්න ඉගෙනගෙන නැති නිසා, තව පැත්තකින් ගත්තොත් මේ සය ධාතුව තියෙන තැන ආත්ම සංඥාවෙන් බැලුවොත් දුක උපදිනවා නේද කියලා අහලා නැත්තම්, දුකට හේතුව සය ධාතුව තියෙන තැන ආත්ම සංඥාවෙන් බලපු එකයි කියලා අහලා නැත්තම්, සය ධාතුව තියෙන තැන ආත්ම සංඥාව නොයදුනොත් මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා කියලා අහලා නැත්තම්, ඒ නිසා සය ධාතුව පිරිසින් දකින්න වැඩපිළිවෙලක් කරන්න ආත්ම සංඥාව ගෙවිලා යන විදිහට කියලා අහලා ඉගෙන ගත්තේ නැති කෙනා කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. එබඳු කෙනා භවනා කරන්න ගියාම වෙන්නේ මොකක්ද? ඒවන් දිට්ඨීනම් චන්නන් දිට්ඨීනම් අඤ්ඤතරන් දිට්ඨි උප්පජ්ජති. අර සබ්බස සූත්‍රයෙන් හය ආකාර දෘෂ්ටියකින් එක්තරා ආකාරයක් දෘෂ්ටියක් උපදිනවා. ආත්මය අනාත්මය හඳුනනවා කියන එක ක්‍රියාවෙන් කෙරෙනවා. ඇයි අම්මා කියලා කිව්වට කෙස් ලොම් නියද ධම්මස්නහර? ආත්මය ඇතුලේ අනාත්මයක් හඳුනනවා යා. අනාත්මය ඇතුලේ ආත්මයක් හඳුන ගන්නවා යා. මේ ශරීරේ තමන් කියන තැන ශරීරය අනාත්මයි, හැබැයි මගේ ආත්මය ඇතුලේ තියෙන්නේ කියලා. ඒ වගේ කිසි වෙලාවක ආත්ම සංඥාව බැහැර වෙන්නේ නැහැ. ඉතින් මට පින්වතුන්ට මතක් කරන්න ඕනේ, දැන් මම ඇස් ඉදිරි පිටට ආපු දේ දැනගත්ත දේ සත්‍ය පුද්ගලෙක් කියලා හිතුණාට, හිතුවහම මට අයිති නෑ ආපහු සය ධාතුවක් කියන ඇත්ත. මට පෙනෙන දෙයි හම්බ වෙන දෙයි දෙකම එකයි. පැත්තක ඉන්න කෙනාට පේනවා වගේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට පේනවා. තියෙන්නේ සය ධාතුවක්. මේ පුරුෂ පුද්ගලගේ సంతානයේ දෙන්නේ ආත්ම සංඥාව සත්‍ය පුද්ගලෙක් කියලා. ඉදින් මෙයා මේ ඇහැ පිරිසිඳ නොගත්තොත්, නොදැක්කොත්, මේ සය ධාතුව පිරිසිඳ නොදකින තාක් මෙයාගේ සිතේ මේ ගතිය ගෙවෙන්නේ නැහැ නේද? සිතේ ওই ගතිය නොගැවුනොත් තියෙන දෝෂේ මොකද්ද? ওই සිතේ තියෙන ගතිය මේ සය ධාතුවම ඇසුරු කරගෙන මෙයාට සය ධාතුව පුද්ගලෙක් කියන ජරා මරණ දුක ගෙනත් දෙනවා. යකඩෙන් නැගුණු මලේ ඒ යකඩෙම කාලා ගිනි පුච්චනවා වගේ, විනාශ කරනවා වගේ, මේ මෝඩකම නිසා පුද්ගලයා තුළ උපදින කෙලෙසේ එයාම දුකටපත් කරනවා නේද කියලා තථාගතයන් වහන්සේ දකිනවා. ඉතින් යම් වෙලාවක මේ සය ධාතුව මේ පුරුෂ පුද්ගලයා පිරිසෙන දැක්කොත් එයාගේ సంతානේ නිත්‍යශපයාත්මය කියන කෙලෙසේ හිටින්නේ නැහැ, දැවෙනවා. ඒ කෙලෙසේ දැවුනොත්, නිරුද්ධ වුනොත් අවශේෂ පුද්ගලයා ওই කෙලෙසේ මේ ධාතුවට ආදේශ කළ විඳින දුක එයාට විඳින්න වෙන්නේ. ඒ ලෝකය විඳින සියලු දුකෙන් යා නිදහස් වෙනවා කියලා දැක්කා. ඒ සඳහා කටයුතු එකම දේ හිතේ තියෙන ආත්ම සංඥාව ගෙවිල යනකන් සය ධාතුවේ ඇත්ත පෙන්වන එකයි කියලා තමන් වහන්සේ දැනගෙන, තමන් වහන්සේ අනුගමනය කරලා අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන වාසය කළා. ඒ පණිවිඩය අපිට කිව්වේ. ඉතින් ඕගොල්ලෝ යම් දවසකදී දුකෙන් මිදෙන්නේ නම් මොන දෙයක්වත් කෙරුවට හරියන්නේ නැහැ. දුක ඇති වෙච්ච ක්‍රමයම නවත්තන්න. මේ ඇස් ඉදිරි පිටට එන සය ධාතුව පිරිසිඳ නොදකින තාක් මේ වස්තරඹය සත්ත්ව පුද්ගල සංඥාව ඕගලන්ගේ මනසේ යෙදේ. ඒ මනසේ ඒ ගතිය යෙදුනොත් ඕගොල්ලෝ මේ සය ධාතුව පිරිසිඳ නොදන්නාකම නිසාම යෙදුනේ. ඒ ගතිය ඒ සය ධාතුවම අල්ලගෙන සත්ව පුද්ගල භාවයෙන් යුක්ත ලෝකයක් ඕගලන්ට හදයි. බොහෝම වටිනාකමින් යුක්ත ආත්ම භාවයක් හදයි. රන් රිදී මුතුමැණික් ආභරණයන්ගෙන් එල්ලා වැටෙන ජීවිතයක් සාරවත් ජීවිතයක් හදයි. කිසිම දෙයක් නැති දුප්පත් කාලකන්නේ ආත්ම භාවවල් හදයි. අවිද්‍යාව ඇතුලේ හොඳ නරක උස්පාත්කම් තියේ. නමුත් යථාර්ථයෙන් දෙන්නම එක තැන ඉන්නේ අවිද්‍යාව නමැති කෝෂය තුල. එතකොට වා ඕගොල්ලෝ සැපේ සැපවත් වේ, දුකේ දුක් වේ, ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රසංස සැප දුක් කියන ධර්මතා අටෙන් මිදෙන්න බෑ. මේ සය ධාතුව මම ආයනය කරන තාක් සත්‍යෙක් පුද්ගලෙක් ගැටිය දකින තාක් සය ධාතුව පිරිසිඳ දැකලා ඒ සය ධාතුව සත්‍යෙක් පුද්ගලයක ආත්මයක් කොට පෙනෙන ගතිය හිතේ ගෙවුනොත් යම් විලාහක යම් තැනක යම් කෙනෙක්ගේ එදාර සත්ව පුද්ගල භාවයෙන් විඳින සැපත් දුකත් කියන දෙකෙන්ම එයා නිදහස් වෙච්ච කෙනෙක්. එයාව රිදවන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට නැහැ. ඔබ යම් වෙලාවක මේ ස්පර්ශ ආයතන හයට අයිතිද, මේ සය ධාතුවේ ඔබව දකීද, ඔබේ නෑදෑයෝ දකීද, ඔබ ඒතක් මාරයට අයිති. ඔබ ඒතක් මාරයාගේ නෑදෑයෙ. ඔබට කැමති දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. මාරයට කැමති දෙයක් ඔබට කළ හැකි. යම් කලක ඔබ මේ සය ධාතුව පිරිසිඳ දැකලා ඒ සය ධාතුව සත්‍යෙ පුද්ගලෙක් කියලා පෙන්වන මේ මනසේ තියෙන ගතිය, සිතේ තියෙන ගතිය මිදුනොත්, මුදවගත්තොත් එදාට ඔබට මාරයව පෙනේ. මාරයට ඔබට කළ හැකි කිසිවක් නැහැ. ඔබට මාරයට යමක් කළ හැකි. ඒ නිසා හොඳට මතක තබා ගන්න මම මේ කියපු දේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණي අවබෝධයි කියලා කියන්නේ සය ධාතුව තියෙන පැත්ත පිරිසිඳ දැක්කා කියන එක. පිරිසිඳ දැක්කා නම් සමුදය දුර වෙලා නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතේ තියෙන කෙලෙස් ටික ගෙවිලා. කෙලෙස් ගෙවුණා නම් සත්ව පුද්ගල භාවයෙන් විඳින දුක නිරුද්ධ වෙලා මතු ප්‍රතිසන්දි වශයෙන් යන්න තියෙන දුකට හේතුවත් හිඳිලා ත්‍රිලක්ෂණේ අවබෝධ වුණා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන්නේ ත්‍රිලක්ෂණේ අවබෝධයි. මේ ත්‍රිලක්ෂණේ පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. ඉතින් මනාකොට මහණ්ඩ කියන්නේ ඔය පණිවිඩය අහ දැනගන් නැතුව කවදාවත් අපි කාටවත් මේ ලෝකෙන් ඉතරට යන්න පුළුවන් කමක් නැහැ. එහෙම කෙනෙක් යම් කිසි කෙනෙක් ගියොත් තනියම එයා සම්මා සම්බුද්ධෝ පච්චේක බුද්ධ කියලා කියනවා. ඒත් මෙහා හොඳටම හිතන්න පුංචි කාලේ ඉඳලා සත්‍ය පුද්ගලෙම පෙනුන සත්‍ය පුද්ගලෙම දැනගත්ත කියන තැනකින්ම නෙමෙයිද අපි හැදුනේ වැඩුනේ? අදත් ඉන්නේ එහෙම නෙමෙයිද? අපි මැරෙන්නෙත් එහෙම නෙමෙයිද? ඒත් මෙහාවක් අපිට පෙනෙයිද? කවදාම හරි දවසක මෙන්න මේ පෙනෙන ඔබ ඔබට මේ බණ ටික කිව්වේ කෙනා කෙනාට ඔබ ඔබේ ඇස් ඉදිරි පිටට එන වස්තු අරඹය ඔබේ මනසේ යෙදෙන ගති ටිකත් එහෙම ගතියක් එදිත් ඔබේ කෙනා කෙනාගේ ඇස් ඉදිරි පිටට ආපු වස්තුන්ගේ ඇත්තත් මම මේ කිව්වේ. ඔය ටික නොදකින තාක් දුක ගෙවෙන්නේ, අජරාමර වෙන්නේ මේ ජීවිතේ නෙමෙයි සසරදී කවදාවත්. පින්වතුනි, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැති නිසා, අවබෝධ නොවුණු නිසා අපි ආපු අතීත සංසාර මග මිච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මව්මල දුකට අඬපු කඳුළු එකතු කළාන සතර මහා සාගර ජලයට වැඩි. සතර මහා ධාතු විපරිණාම වෙනකොට සතර මහා ධාතු පෙනුනේ නැති ඉඳ අම්මා වගේමයි මට පෙවුනේ. සතර මහා ධාතු විපරිණාම වෙනකොට මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කියනකොට කොච්චර අඬන්න ඇද්ද කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බොරු කියන කෙනෙක් නෙමෙයි. පියා මල දුක සහෝදර සහෝදරි ඥාත හිතයිසීම මල දුකටත් එහෙමයි. ඒ තරම් දීර්ඝ සංසාරක මහා මේ මිනිස්සු වෙලා තව අපාය ගිහිල්ලා තිරිසන්නු වෙලා ප්‍රේතිය වෙලා විඳි දුක් අචින්තයයි. ඒ මෙන්න මේ ක්‍රම හතර ජීවිතෙන් පෙන්වලා දෙන්න කෙනෙක් හිටියේ නැති හින්දායි පින්වතුනි. මහා දරණ්ඩ බැර ගැඹුරක් නෙමෙයි මේකේ තියෙන්නේ. නුවණින් තේරුම් කළා සරලව කෙනෙක් දුන්නහම ඊට පස්සේ ඒ පුද්ගලයාත් අනුවාණයට හරි දැනගෙන ඊට උත්සාහවත් වෙයි නම් ඒ කාන්තෙන් දුක ගෙවෙනවමයි පින්වතුන්ට කියන්නේ. පින්වතුනි, දවසක් කඩිගුලක් පෙන්නලා බුදුරජාන් වහන්සේ පෙන්වලු මහන්නේ මේ කඩිගුලේ චක්‍රවර්ති රජනෝනු එකම කඩියක්වත් නැහැ කියලා. එහෙනම් අපි ගැන කවර කතාවද? මුළු පොළොවටම අධිපති චක්‍රවර්ති රජ වෙලා ඉඳලත් අපේ ජීවිත කාමයේ තුලින් පිරුනේ නැත්තම් පින්වතුනි, ගෙයක් දොරක් හදාගෙන මුණුපුරෙක් මිනිපිරියක් හදාගෙන තහඩු ටිකක් හැවිල්ලගෙන වාහනයක් ගත්ත කියලා ජීවිතේ අජරාමර වෙයිද? ඒ පැත්තෙන් සුරක්ෂිත භාවය හදාගන්න හිත ගැහෙන වාරයක් ගානේ නෑ. ඒකට නෙමෙයි මම විහිදෙන්න ඕනේ. මේ අප්‍රමාදීව මේ සද්ධර්මයේ අවබෝධයටයි මම විහිදෙන්න ඕනේ. මම බුද්ධෝත්පාද කාලය අතහැරගන්න, මනුස්ස ජීවිතය අතහැරගන්න, සද්ධර්මයේ වටපිටාව අතහැරගන්න, සන සම්පත්‍ය අතහැරගන්න කාලකන්‍යෙක් නොවේවා කියලා තමන් තමන්ට අදිස්ථාන කරගන්න. එහෙනම් මම මගේ ජීවිතයේ ජරා මරණ සංඛ්‍යාත මගේ ජීවිතයේ අජරාමර නිවනට හෝමාරු කර නොගෙන මිසක මම නතර වෙන්නේ නැහැ කියලා අදිස්ථාන කරගන්න, කරගෙන ටික ටික හරි උත්සාහවත් වෙන්න. ඕගොල්ලෝ උත්සාහවත් වීම නොවීම මතයි තමන්ගේ විමුක්තිය ලැබෙනවද නොලැබෙනවද කියන එක තියෙන්නේ. මරණයෙන් පස්සේ නෙමෙයි. හොඳට දුක එන එක අරමුණක් අරගෙන අනේ මගේ දරුවා කියලා බාහිර කෙනෙක්ව සිහි කරගෙන යනකොටම මම දරුවා කියලා බැලුවට හිතුවට එතන තියෙන්නේ මේ සය ධාතුවක් නේද? සය ධාතුවක් තියෙන තැනක මම මෙහෙම හිතනවා, මට මෙහෙම හිතෙනවා කියලා පෙන්වන්න මහා ගින්නකට වතුර කලයක් නැමුවා වගේ එතනම නිවිලා පෙන්නේ. සන්දිටක බව දකින්න ඕගලන්ට කල්ප ගණන් යන්න ඇති වෙයි. අනේ අර මිනිස්සයා මට ගහයිද කියලා හිතනකොට ඒ මොහොතේම පඹයක් බව දැක්කනම් අර බය දුර වෙන්නේ නැති වෙයිද? පඹය ඉන්න තැන දුර වෙනවා. ඉතින් ඒ වගේ සුවක්ඛාතෝ භගවත ධම්මෝ භාග්‍යතුන් වහන්සේ මනාකොට ධර්මය දේශනා කළා තියෙයි කියලා කෙනෙකුට දේශනාව කවසානේදී කියන්න පුළුවන්. තමන්ගේ ජීවිතයට ආදේශ කළා, ඇත්තටම මගේ ජීවිතයේ කතාවකුනේ මේ දේශනාව තුලින් කිව්වේ කියලා තමන්ට සෑහීමටපත් වෙන්න පුළුවන් නම් බය නැතුව ඔයගොල්ලෝ බෞද්ධ වෙන්න. නැතිනම් අපි ඔක්කොමලා බෞද්ධ වෙන්නේ නාමිකව බණ තහන සම්ප්‍රදායකට. බුදුබණ හරිලු, බුදුහාමුදුරුවෝ හරි බණක් දේශනා කළා ලු කියන ලු ප්‍රතිදාණ්ඩ වේ එතකොට. නමුත් එහෙම නෙමෙයි, දේශනාවක් තුලින් හම්බ වෙන වචනයක් ගානේ නුවණක් තියෙන පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයට ආදේශ කළොත් මගේ ජීවිතේ දුක ආපු හැටි දුකත් ඒ දුක ආපු හැටිත් ඒ දුක ලෙහෙන හැටිත් ලියාගෙන මගත් නේද මට කිව්වේ මගේ බුදුහාමුදුරුවෝ කියලා සද්ධාව ඉතුරු වෙයි. එතකොට ඒ ඇති වෙන සද්ධාව අමෝලික සද්ධාවක් නෙමෙයි. තමා ඒ බණ දහම් තමන්ගේ ජීවිතයට ගලපලා කරුණු කාරණා සහේතුක තෝරා බේරාගෙන ඇති කරගන්න සද්ධාවයකට කියනවා ආකාරවත් සද්ධාව කියලා. ඒ සද්ධාව වෙන් වෙන්න. ඉතින් පින්වතුන්ට මතක් කරන්නේ අනව රාග වූ සංසාරේ කෙලවරක් නැති ගමනක් අපි ආවා. මේ භව ගමන තවදුරටත් යන්න තියාගන්න එපා. කල්යාණ මිත්‍ර ඇසුරතියේ
සද්ධර්මයේ තියෙන වටපිටාව සෙවණතියේ එයින්ද හැම දිනාම මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහවත් වෙන්න කියන එකත් මතක් කරනවා. මේ ධර්මයේ වටිනාකම අතීත උත්තම කොච්චර දැනගත්තද කියනකොට රාජවරු රජකම් අතහැරියා, සිටවරු සිටුකම් අතහැරියා, මහා ධන කුවේරයෝ අලියමුළු කෙළපිඩක් වගේ ධනෙ දිහා දෙවරක් නොබලා පාරට බැස්සා. බැහැලා ගිහිල්ලා මේ කසාවත දරාගෙන දුක අවසන් කළා නම් බෝසතන් වහන්සේගේ චරිතයෙන්ම කියලා දුන්නා රම්ය සුරම්ය සුබ කියන මහා මාලිගා තුනකට උරුමකම් කියන ක්ෂය නොවන සතර මහා නිධානයකට දිවි ඇතිතාක් මිනිසුන්ට බෙදලා දුන්නත් කවදාවත් දශමයක්වත් ෂේ වෙන්නේ නැති සතර මහා නිධානයකට එහෙමකම් කිව්ව ඒ මහෝත්තමයෝ ජීවිතය සුවපත් වෙනවනම් වස්තු නිසා, සැපවත් වෙනවනම් වස්තු නිසා යන්නේ වදාලා. නමුත් පාර ගවේසී මනසක් සසර පරතරක් හොයන සත්පුරුෂයෙකුට ඒ භවගමන කෙරවලක් හොයන මනස නවත්තන්න මේ දේවල් වාරණයක් වෙන්නේ නැහැ, බාධාවක් වෙන්නේ නැහැ. නුවණ නැති කෙනාටමයි බාධාවක් වෙන්නේ. ඔන්න බලන්න මම මේවා අතහැරලා යන හැටි කියලා ඉස්සෙල්ලා අභිනිපනේ කළයි අපිට පෙන්වුවේ. පෙන්වුවා එකෙන් ජරා මරණ දුක ජීවිතෙන් අවසන් කරගන්න කැමති කෙනා සද්ධර්මයේ මිසක බාහිර වස්තු තමන්ගේ ජීවිතයේ විය යුතු නැහැ, ඉලක්ක විය යුතු නැහැ. තමන් හරියට මහා දන්වල කඩාගෙන හස්ති රාජයක් වගේ ඒ සසර පරතරක් දකින්න යන වෙර දරන ඒ දර්ශනයක් එක නිකන් නෙමෙයි යන ගමන නවත්තන්න කකුලෙන් අදින්න මේ එකදු වස්තුවකටවත් බෑ කියන එක පෙන්වුව බුදුතන් වහන්සේ ඔප්පු කළා. ඒ වගේ වීරියක්, ඒ වගේ චරිතයක් හදාගන්න ඒකේ මම කියන්නේ ඔක්කොටම ගෙවල් දාලා අරන්නේ ගත වෙන්න කැලේකට යන්න කියන එක නෙමෙයි. ඔගලගේ අදහස නවත්තන්න බෑ. ගෙදර ඉඳගෙන හරි අදහස අනුවයි යන්නේ. ගෙදර ඉඳීම දෝෂේ නෑ, කැලේටම යන්න ඕනේ නෑ. ගෙදර හිටියට ගෙදර තියෙන කබඩ් එකටවත්, රෙදි අල්මාරි ටිකටවත්, වස්තු ටිකටවත් ඔබගේ යෝනිසෝ මනසිකාරය කරන මනස නවත්තන්න බෑ. ඒවට රවට්ටන්න බෑ. දරුවෝ වෙන්න පුළුවන්, මුණුපුරව වෙන්න පුළුවන්, කැසට් ටීවී පුටු සෙට් තියන වෙන්න පුළුවන්. මේවා ඔක්කොම ජරා මරණයට යන ධර්මතා. ඕවා ඔබගේ මනස නවත්තන්න බැරි වෙන්න ඕනේ. නෙක්ඛම් මේ නවත්තන්න බැරි වෙන්න ඕනේ. ඔබ මේ කය තියෙද්දිම, බඩු බහන්න තියෙද්දිම ඔබේ නෙක්ඛම්ම පාරමිතාව ඔබට පුරන්න පුළුවනේ. ඒ නිසා අන්න ඒ වගේ වීරියක් හදාගෙන මේ ජරා මරණ සංඛ්‍යාත් සසරෙන් එතර වෙලා උතුම් වූ නිවනින් සැනසේවා කියලා හැමදෙනාටම තෙරුවන් සරණයි.